පදන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටු ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
ආයුබෝවන්. අද 2022 ජූලි 18 වෙනිදා රටකරන හැඩි පොඩ්කාස්ට් එකේ 96 වෙනි කොටසත් එක්ක එකතන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 95 වෙනි කොටසත් එක්ක එකතුණු අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න හිතුවේ ඊළඟ ජනාධිපතිවරයා තෝරගන්න අද වෙනකොට ලංකාවේ තල්ලු වෙලා තියෙන දේශපාලන වටපිටාව ගැන සහ අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද කියන එක ගැන. ඉතින් මුලින්ම අපි හිතන්නේ මේකේ අපි සාරාංශය මොකද්ද කියලා. ඒ කියන්නේ ජූලි 9 වෙනිදා ඉඳලා අද දවස වෙනකම් මේ දේශපාලන තලයේ සාරාංශය මොකද්ද කියලා දැනගන්න ඕනේ.
අපි එහෙනම් ජූලි 9 වෙනිදාගෙන් පටන් ගමු. ජූලි 9 වෙනිදා මිනිස්සු එළියට බහින්න දවස් දෙක තුනක් අගේ ඉතාම සීමිත කාල සීමාවක් ඇතුළත කට්ටි සංවිධානය. ඒ සංවිධානය වෙලා 9 වෙනිදා උදේ වෙද්දී ඒක ඇත්තටම කිසිම කෙනෙක්ට මම හිතන්නේ ප්‍රෙඩික්ට් කරගන්න බැරුණා මෙච්චර ජනකායක් එකතු වෙයි කියලා. මේතර එළියට බහින්න ඇත්තටම සාමාන්‍යයෙන් අපි ඒක ගැන තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. එතකොට ඒ එකතු වෙච්ච මිනිස්සු හැම ලොකු ජනකායක් එකතු වුණා ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට සහ විශේෂයෙන්ම ජනාධිපති මැදුරට.
ඒ විතරක් නෑ කොළඹින් පිටත් අපි දැක්කා මේ කියන්නේ අනිත් ප්‍රදේශවලත් ලොකු සෙනඟක් එළියට අවිල්ල
තියෙනවා. හැමතැනින්ම ආවා. ඒ වගේම අපි තව පොඩ්ඩක් ඉස්සරහදී කතා කරමු දුම්රිය නවත්තලා තිබුණු දුම්රිය ධාවනය කරවගෙන කට්ටිය කොළඹට ආවා. ඒ වගේ විශේෂ දේවල් පවා සිද්ධ වුණා. ඊට පස්සේ ඒ හේතුන් මත ජනාධිපතිවරයාව සිටි එවකට ජනාධිපතිවරයා පැනලා යනවා කිව්වොත් එනවා. ඊට පස්සේ තව අපිට කතා කරන්න පුළුවන් ඒ අතරතුරේම බොහෝ දුරට සිරස කියන රූපවාහිනී නාලිකාවට පහර දෙන ඒ රූපවාහිනී නාලිකාවේ නිවේදන කටයුතු කරන පිරිසකට පහර දෙනවා. ඒක ඉවර වෙනවත් එක්කම රනිල් වික්‍රමසිංහගේ නිවස ගින ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒ වගේ
මේ ඔක්කොම එකම දවසක් ඇතුළත සිද්ධ වෙන
එකම දවසක හරිම කෙටි කාල සීමාවක් ඇතුළත වෙන දේවල්. ඒකම රට අස්ථාවර වීමක් කියලා කියන්න පුළුවන්. රට අස්ථාවර තත්වයකට එනවා. ඊට පස්සේ
රට අස්ථාවර වෙනවා කියන්නේ එතෙන්දී රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි ගන්නවත් එක්කම ජනාධිපතිවරයා කොහෙද කියලා හොයාගන්න බැරි තැනට තත්වේ මේ තත්වයකට රට යනවා. සහ ජනාධිපතිවරයා කට්ටියක් කියන එක්ක නැවෙන් ගියා, කට්ටියක් කියන ප්ලේන් එකෙන් ගියා, හෙලිකොප්ටරෙන් ගියා, මාලදිවයිනට ගියා කියලා මේ වගේ ලොකු කතාවක් රට ඇතුළේ තියෙනවා. ඒත් ඒකත් එක්කම ආයෙමත් අර ජූනි මාසෙ තිබ්බා වගේ අරාජික භාවයක් රට ඇතුළේ තියෙනවා.
ඔව්. ඒ අස්ථාවර වෙලා ටික දවසක් යනකොට 13 වෙනිදා අස්වීම ජනාධිපති ධුරයෙන් අස් වෙනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශයෙන් නිකුත් කරනවා. නමුත් ඒක 14 වෙනිදා එනකන් කල් යනවා. ඊට පස්සේ ඇක්ටිං ප්‍රෙසිඩන්ට් හැටියට රනිල් වික්‍රමසිංහ වැඩ බාර ගන්නවා. මේ ටික තමයි ඇත්තටම අපි සාරාංශයක් හැටියට කතා කිව්වේ. මේ සම්බන්ධව තමයි අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සහ ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු ඡන්දයකින් ජනාධිපතිවරණයක් එන්න නියමිතයි ඉදිරියට. ඒක ගැනත් ඉස්සරහට කතා කරමු.
මේ සිද්ධිරික අපි මුලින් ඉඳලා පොඩ්ඩක් විස්තරතු කතා කරොත් මුලින්ම අපි කතා කරන්න ඕනේ මේ මිනිස්සු නව්වෙනිදා එකන මුළු රටක්ම එලියට බහින්න ඕන කියලා ඒ ඕගනයිස් වෙච්චි තැනට කියන්නේ මෙතෙන්දි එක උද්ගලයෙක් සංවිධානය කරන දෙයක්වත් එක පක්ෂයක් සංවිධානය කරන දෙයක්වත් නෙවෙයි විවිධ පක්ෂ විවිධ මතදරන කට්ටිය එකතු වෙලා එක්වර පොදු හතුරෙක් මුල් කරගෙන එළියට එනවා කට්ටියක් කොළඹට එනවා කට්ටියක් يعني කොළඹට එන්න බැරි මිනිස්සු ගාල්ලේ ක්‍රිකට් මැච් එක තියෙන තැන ගාලු කොටුවට යනවා එහෙම නැත්නම් අනුරාධපුරයේ එතකොට ඉතක මහියංගනේ තොකුත් ഘോഷණයක් තිබුණා මහනුවර කුරුණෑගල මේ වගේ රටේ හැම තැනකම විශාල ජනතාවක් එක වෙලාවෙ එළියට එන්න සංවිධානය වෙනවා තනි පුද්ගලෙක් හෝ තනි පක්ෂයක් මූලික නොවි ඉතින් ඒක අපේ ඉතිහාසයේ මොන වගේ විදිහකට දකීද සහ දැන් ආපහු හැරිලා බලනකොට සතියක් දවස් කීපයක් ගිහිල්ලා තියෙනවා ඒ සංවිධානය වීම ගැන මොකක්ද හිතෙන්නේ?
ඇත්තට මේක නම් දැනට මම දකින විදිහට දැනට ඉතිහාසයේ ඒ වගේ පුද්ගල එකතු වීමක් ඒ වගේ සංවිධානයක් කියන එක දේශපාලන පක්ෂකින්වත් කරලා නැහැ සහ පේන හැටි ඒගොල්ලන්ට කරගන්න මම හිතන්නේ ඒගොල්ලන්ට කරගන්න බෑ. මොකද ඒ ආපු ගාන අපිට ඇත්තටම ගණින්න පුළුවන් වුණා නම් හරියටම තේරෙයි ඒක මෙන්න මිනිස්සෙක්ට
බරපතලකම. ඒ කියන්නේ බලල යන්න හරි කට්ටිය මේ පාරට බැස්සා. ඒකත් ඉතින් එක්තරා
විදිහකට අරම මේ වෙලාවේ සමහර වෙලාවට ඔළුවක් කියන දේ ඒ කියන්නේ උද්ගල එක කයක් කියන දේ වටිනවා කියලා මට හිතෙනවා. මොකද සටන් කරන්නම එලේට බසින්න ඕනේ නැහැ. නමුත් ඉදිරිපත් වීමක් කියන එකත් ලොකු දෙයක්.
ඒකත් එකම මම හිතන්නේ මේ මිනිස්සුන්ට පුළුවන්ගෙන ඒ කියන්නේ ආපු සෙනගත් එක්ක ජනාධිපති මන්දිරය ඇතුළට යන්න ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යන්න ඒ හයිය හම් වෙන්නේ අච්චර මිනිස්සු ප්‍රමාණයක් එක තැනකට එකතු වුණාඳ සහ රට පුරාම එළියට බහපුවාඳ.
ඇත්තටම දැන් අපි ජනාධිපති මන්දිරයට කට්ටිය ඇවිල්ලා ඉවරලා උද්ඝෝෂණ කළා සහ සංගසි ගැටීමක් සිද්ධ වුණා මේ ආරක්ෂක අංශ සමග. මොකද
දරුණු විදිහට පහර දුන්නා.
අනිවාර්යයෙන්ම එතෙන්ට එන නොකොඩවා එතෙන්ට එන පිරිස වලට නොකොඩවා කඳුළු ගෑස් ප්‍රහාර හම්බුණා. හැබැයි ඒ කඳුළු ගෑස් ප්‍රහාර වලට නවත්ත ගන්න බැරි ලොකු පිරිසක් ආව නිසා මේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ආරක්ෂක අංශ හදාගෙන තිබ්බ පවුල ඇත්තම කඩලා ගිහිල්ලා මිනිස්සු ඇතුළට යන්න ගත්තා. ජනාධිපති ඇතුළට ඒ යනකොට ගියපු මුල්ම කට්ටියට අතිශය අමානුෂික විදිහට පහර දීමක් සිද්ධ වුණා. ආරක්ෂක අංශ වලින් කියලා හිතන්න පුළුවන් පිරිසකගේ.
ඔව්. එතෙන්දි මතක් කරන්න තෝනේ මේ මම දැක්කපු විදිහට නව දෙනෙක් විතර මේ අරගලේ විවිධ අවස්ථාවල් වල ජීවිතක්ෂයටපත් වෙනවා. සමහරු ඒ නව වෙනිදා, සමහරු ඊට කලින් කීප දෙනෙක් ඊට පස්සේ දවස්වල. එතකොට මේ හැමෝම මොකක් හරි හොඳ ප්‍රාර්ථනාවක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීපු මිනිස්සු. එතකොට ඒගොල්ලෝ රටේ ජාතික වීරයෝ කියලා තමයි මට
හිතෙන්නේ. අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට අපි අනවශ්‍ය විදිහට වෙන වෙන කට්ටිය විරෝ කියලා පෙන්වන්න හැදුවට ඒ ආපු සහ තමන්ගේ ජීවිතය පූජා කරපු මේ මිනිස්සු. මොකද මේ මිනිස්සු දන්නේ නැහැ ඊළඟට මොකක් වෙයිද ඇත්තටම. 20 වෙනිද වෙන දේ ගැනවත් මේ මිනිස්සු දන්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවක තමන්ගේ ජීවිතේ හොඳ දෙයක් වෙනුනේ නැහැ දෙවෙනි වෙනුවෙන් දීපු මිනිස්සු. ඒගොල්ලෝ ඇත්තටම ජාතික වීරයෝ වෙන්න ඕනේ.
ඒ කියන්නේ ඉස්සරහට අනාගතේ කවදාරි දවසක ළමයි 2022 ගැන ඉගෙන ගන්නකොට ලංකා ඉතිහාසය ගැන ඉගෙන ගන්නකොට ඒ ළමයි ඉගෙන ගන්න ඕනේ මේ මිනිස්සු ගැන.
අනිවාර්යයෙන් මේ මිනිස්සු කරපු කැපකිරීම ගැන.
හැබැයි ඒකත් එක්කම කියන්න ඕන දේ තමයි අර හවස් වෙනකොට, ඒ කියන්නේ 9 වෙනිදා හවස් වෙනකොට අපි කලින් කිව්වා වගේ සිරසේ ලයිව් ටෙලිකාස්ට් එක යන වෙලාවක සිරසේ ඒක මාධ්‍ය වේදින්ට පහර දීමක් සිද්ධ වුණා. මට නම් හිතෙන්නේ, ඒ කියන්නේ මම මේ වෙලාවේ නිවුස් බලබල හිටියේ, එතකොට පහර දෙන්න යනවා කියලා තේරුණාම ඒ වෙලාවේ ලයිව් ටෙලිකාස්ට් එකකට ගියා කියලා තමයි මට හිතෙන්නේ. කොහොමුණත් ඒ කියන්නේ කිසිම දෙයක් තමන්ගේ රාජකාරිය කර කර ඉඳපු පුද්ගලයෝ හතර දෙනෙක්ට දරුණු විදිහට පහර දෙන්න පොලිසිය සහ STF එක ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන. එතෙන්දී අපි දකිනවා මේක පොඩ්ඩක් වෙන තැනකට යන්න පටන් ගන්නවා. එහෙම නේද?
අනිවාර්යයෙන්ම. ඒක එතකොට අපිට තේරෙනවා මේක ඇතුලේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වුණා කියලා. අනිවාර්යයෙන්ම. මොකද මිනිස් එතන අපි දැකපු විදිහට එතන සිරස විතරක් නෙමෙයි අනිත් මීඩියා වලට අයිති කට්ටිය පවා ඉන්නවා. එකකට විතරක් විශේෂිත කළ ඉවර වෙලා පහර දීමක් තමයි සිද්ධ වෙන්නේ. සහ ඒගොල්ලෝ සිරසෙන් පෙන්නවා ඒගොල්ලෝ එතන ඉවත් වෙලා රෝහලක් විතර යනකොට පවා පහර දීමක් සිද්ධ වුණා කියලා.
ඔව්, එතෙන්දී ඊට පස්සේ يعني මේ පහර දීමත් එක්ක පැයක් පැයකමාරක් විතර මේ ප්‍රවෘත්ති ගැන ඒගොල්ලන්ගේ channel එකේ කතා වුණා. ඒ වෙලාවේ තමයි අපි දකින්නේ මේ ඒක මුල් කරගෙන බොහෝ විට රනිල් වික්‍රමසිංහගේ ගෙදරට ගිනි දිනන ටෙස්ටර් එක හරි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ ගෙදර ඉස්සරහා උද්ඝෝෂණේ පටන් ගන්න තිබ්බේ සිරසට පහර දෙන්න ගොඩ වෙලාවකට කලින්. මොකද දැන් ජනාධිපතිවරයා අස්වෙනවයි කියලා පොරොන්දු වුණාට පස්සෙත් අගමැතිවරයා අස්වෙන්නේ නැහැ කියන ඒ මතේ හිටියා. පක්ෂනායකයෝ 9 වෙනිදා රැස් වෙලා අගමැතිවරයා අස්වෙන්න ඕනේ කියලා තීරණය කරාට පස්සෙත් රනිල් වික්‍රමසිංහ කියපු කාරණාව තමයි මම අස්වෙන්නේ නැහැ කියන. ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ට සාධාරණ කෝපයක් මං හිතන්නේ ඒ වෙලාවේ ඇති වුණා. ඒක මුල් කරගෙන රනිල් වික්‍රමසිංහගේ ඉස්සරහට ආවා. පස්සේ තමයි මේ මාධ්‍ය වේදින්ට පහර දුන්නේ. එතකොට මේ සිද්ධි දෙකයි රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි ගන්න එකයි අතර වාචික නීතියේ මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? ඒ කියන්නේ ඒක රනිල් වික්‍රමසිංහම කරපු දෙයක්ද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ හරියට සම්බන්ධ පාර්ශවයක් කරපු දෙයක්ද, එහෙම නැත්නම් මිනිස්සු අතින් සිද්ධ වුණු අඩුපාඩුවක්ද?
අතර මිනිස්සු එතෙන්ට සිරසට ගැහුවා කිව්වට පස්සේ මිනිස්සු එකතු වුණා රනිල් වික්‍රමසිංහගේ ගෙදෙට්ට ගේ ගාව සහ ඒගොල්ලෝ ඇවිල්ලා ඒ විරුද්ධත්වය ප්‍රකාශ කර. නමුත් දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම ඒ වගේ මිනිස්සු ටිකක් අර ඉස්සරහට ඇවිල්ලා ගේට්ටුව ගාවට වෙලා උද්ඝෝෂණ කරද්දී කවුද පිටිපස්සෙන් ගිහිල්ලා ඉවරලා ගිනි තිබ්බේ? අනිවාර්යයෙන්ම ජනාධිපති මන්දිරයටත් ඊට කලින් ගිහිල්ලා තිබුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයටත් ඊට කලින් ගිහිල්ලා තිබුණේ. ඔය ගියපු කිසිම
මනුස්සයෙක්
කිසිම බඩුවකට හානි කළේ නැහැ.
අර නිකන් ආතල් එකක් ගත්ත විතරයි එතන.
ඒ මිනිස්සු එතෙන්ට ගියේ කිව්වොත් ආදරෙන් ගියේ. එතකොට ආදරෙන් ආපු මිනිස්සු කට්ටියකගේ වෛරයක් එන්නන්න ඇයි ඒගොල්ලෝ ඒ වගේ දේ කළාද කියලා පොඩි ප්‍රශ්නාර්ථයක්
කළාද නැත්නම් එහෙම කරා වගේ පෙන්නන්න මොකක් හරි ඇතුලෙන් දෙයක් සිද්ධ වුණාද කියලා
සහ කළාද කියලා සිද්ධ වුණාද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා අනිවාර්යයෙන්ම.
ඊළඟ සිද්ධිය තමයි මේ ගෝඨාභය රාජපක්ෂ, එතකොට බැසිල් රාජපක්ෂ රටෙන් පැනලා යන්න උත්සාහ කරන එක. කියන්නේ මේ රට බේරාගත්ත සාටකේ දාගත්තු රාජපක්ෂ පවුල මිනිස්සුන්ගෙන් බය පැනල යන එක තමයි මේ මේ සිද්ධි දාමේ ඊළඟට තිබුණ ලොකුම කාරණේ. කියන්නේ ගෝඨාභයට සහ බැසිල්ට තමන් හදපු එයාපෝට් එකෙන්වත් එළියට බැනගන්න බැරි වෙනවා. ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයාට නැවකින් පණින්න හදලා ඊට පස්සේ ආයි එයාපෝට් එකළඟ තියෙන කටුනා ගෑපෝට් එකලා තියෙන අෆෝස් කැම්ප් එකට ඇවිල්ලා එතන හැංගිලා ඉන්න සිද්ධෙනවා. එතනින් ඩොමෙස්ටික් ගෑපෝට් වලට යන්න සිද්ධෙනවා. ආයි කටුනායකට එන්න සිද්ධෙනවා. මෝල් ඉන්දියාවට යන්න හදනවා. මෝල්ඩිස් වලට යන්න හදනවා. ඒ හැම තැනකින්ම ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මේ වගේ ලොකු රිජෙක්ට් වීමක් ගෝටාබේට සහ බැසිල් රාජපක්ෂට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එතෙන්දී අපි තවත් පිරිසක් ඒ වෙලාවේ තමන්ගේ රාජකාරිය හැරීට කරපු පිරිසක් මතක් කරන්න ඕනේ.
ඕ අනිවාර්යයෙන්ම. ඒ වෙලාවේ එතන ආගම නිගමන කටයුතු වල රාජකාරී කටයුතු වල ඉදිරි සිටපු කට්ටිය. ඒගොල්ලෝ එකවිලා අපිට කියන්න පුළුවන් එතන ලොකු අරගලයක්. මොකද රටෙන් පැනලා යන්න හදන නීතියටත් ඉදිරියට ඕනේ වෙයි කියලා හිතෙන චරිත දෙකක් තමයි උතන යන්න හදන සහායකුලගේ සහචරයෙකුට කට්ටියක්. ඉතින් ඒගොල්ලන් යන එක වැළැක්වීමට මම හිතන්නේ තමන්ට කරන්න පුළුවන් උපරිමයේ කරපු මිනිස්සු ටිකක් එතන ඉන්නවා.
අනිවාර්ය. ඔව්. ඒකට ඒගොල්ලන්ටත් රටේ මිනිස්සුන්ගේ ගෞරවය මම හිතන්නේ නොඅඩුව ලැබුණා. ඉස්සරහටත් ඒ ගෞරවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරපු එක ගැන. ඒගොල්ලන්ගේ රාජකාරිය එක නෙමෙයි. හැබැයි ඒක වගකීමක් හැටියට අරගෙන ඒ වෙලාවේ කරන්න ඕනේ
දේ. කැරියර සහ රට වෙනුවෙන් කළ යුතු දේ.
එතකොට මේ කොහොම හරි අන්තිමට රටෙන් පැන ගන්නවා. මාලදිවෙන්ද ගිහිල්ලා ඊට පස්සේ සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවෙන් මම හිතන්නේ සෞදි අරාබි හරිය වගේ අරාබි රටකට යනවා. කොහමරි එහෙම ගිහිල්ලා ඉවර වුණාට
පස්සේ සිංගප්පූරුවේ පොඩි ප්‍රතික්ෂේප වීම් සිද්ධ වෙනවා සහ මාලදිවෙනි විශේෂයෙන්ම මාලදිවයිනේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රතික්ෂේප වීම් සිද්ධ වෙනවා. එතන ඉන්න බැරුව යනවා. එයා ඒ වෙලාවෙත් අසීමිත මුදලක් වියදම් කරලා තිබුණා මේ නැවතිලා හිටපු තැන. ඊට පස්සේ සිංගප්පූරුවට ගියාට පස්සෙත් එහෙමයි
ඔක්කොම එයාගේ සල්ලි වලින්
රජේ ඔක්කොම එයාගේ සල්ලි වලින්
එහෙම ගියාට පස්සේ අන්තිමට ඔය 14 වෙනිදා තමයි අපිට ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් කථානායක හරහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ඉල්ලා අස්වීමත් එක්ක රනිල් වැඩ බලන ජනාධිපතිවරයා වෙනවා. කියන්නේ මේක මං හිතන්නේ මේ දශක ගානක ඉඳලා දැකපු හීනයක් රනිල් වික්‍රමසිංහගේ. කවදාවත්
ඒක තමයි අනේ ඒක හැබැයි මට සැබෑ නොවන හීනයක් සහ ඒක දේශපාලමය වශයෙන් ගත්තත් ඒක සුන්දර හීනයක් නම් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම බල ලෝභී හීනයක්. බලය වෙනුවෙන් මහන්සියලා මිනිස්සුන්ගේ අතින් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රතික්ෂේප වෙලා ඊට පස්සේ
පිටිවස්සෙන් ඇවිල්ලා තමන්ගේ
ඇවිල්ලා තමයි
හීනේ හැබෑ කරගන්නවා. ඉතින් ඒක
හීනේ හැබෑ කරගන්නේ.
ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ ලිබරල්වාදී රනිල් වගේ මිනිස්සෙක්ට කොච්චර සුදුසුද කියලා අපිට හිතා ගන්න බැහැ. ඉතින් ඕක වාමාංශික පක්ෂයක කෙනෙක් කිව්වොත් එහෙම ඉතින් අවුලක් නැහැ. හරි වාමාංශිකනේ කොහොමරි මහින්ද වගේ කෙනෙක් කළත් අවුලක් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ඉතිහාසයකනේ. හැබැයි රනිල් වික්‍රමසිංහ කතා කරන්නෙම මේ ලිබරල්වාදය ගැන, එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ඉතින්
එතන ප්‍රජාතන්ත්‍රවාදයෙන් පවා ඉස්සරහට යනවා කියලා කතා කරපු මිනිස්සු දැන් මේ හැසිරෙන හැටිත් එක්ක දැක්කහම ඒක ඇත්තට මෙතන තියෙන්නේ බලකාමයක්ම තමයි කියලා පේනවා.
දැන් ඕක තමයි හැමෝම දන්න ටික අපි මෙච්චරට කතා කරාට. හැබැයි වැදගත් දේ තමයි ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන එක. සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස් වුණා ඊයේ දවසේ. විනාඩි 14යි තිබ්බේ. මම ඇත්තට පොඩි සෙෂන් එකක් දැකලම නැහැ ඊට කලින්. මම හිතුවේ ටිකක් වෙලා යයි කියලා. හැබැයි විනාඩි 14 ඉවර වුණා. පාර්ලිමේන්තුවේ එකම් ওই තියෙන ලියුම් තුන කියෝඩි වුණාට පස්සේ නාම යෝජනා 19 කැඳවුණා. එතකොට ඡන්දේ 20 වෙනිදා තියෙනවායි කියලා කිව්වට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනා ඒ දවසට. එතකොට දැන් අද දවසේ ඉඳලා 20 වෙනිදා වෙනකම් මොන වගේ සිද්ධිටිගත්ත අපිට දකින්න පුළුවන්න්නේ.
මම එතන දිහට හිටපු ජනාධිපතිගේ ඉල්ලාසීම දෙන්න එන්න කලින් පවා අපිට ප්‍රවෘත්තියාවාරං තෙල්ලෙනවා, ඩීසල්ලෙනවා, කෑස්සෙනවා, ඒ වගේ පොඩි පොඩි කැරට්ටල ගොඩක් ආවා. ඊට පස්සේ හැම මාධ්‍යකම, විද්‍යුත් මුද්‍රිත සමාජ මාධ්‍ය හැම එකකම කතා වුණ දේ තමයි කවුද ඊළඟට ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙන්නේ, මොනවද ඒගොල්ලන්ට තියෙන සුදුසුකම්, කවුරු කාට සහය දෙයිද, එලවන්න ආපු අය ආයි ගේන්න උදව් කරයිද, ඒ වගේ කතන්දර, ඒ වගේ ප්‍රවෘත්ති ගොඩක් ආවා. ඒ අතරතුර කළුකඩවල කට්ටිය විශේෂ වැඩ කොටසක් කරන්න පටන් ගත්තා තෙල් වෙනුවෙන්, එන තෙල් වෙනුවෙන් සහ ඒගොල්ලෝ ඒකත්තරම කතා කරන්න හිතෙන් නැති සිද්ධීන් ගණනාවක්ම සිද්ධ වෙනවා. දැන් වැඩි ගානට විකුණන්න ගත්තු ඒවා කොහොම හරි කාගේ හරි ඇඟේ ගහන තත්ත්වපව සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරතුර බැක්ග්‍රවුන්ඩ් එකේ අර සිද්ධීන් ටික ප්ලේ වෙනවා.
ඒක ගැන කතා කරොත් ඉස්සරහට, ඒ කියන්නේ 20 වෙනිදාට මොනවා සිද්ධ වෙයිද කියලා කතා කරොත් එහෙම මට හිතෙන්නේ අපි පොඩ්ඩ ගිහිල්ලා බැලුවා මේ 225න් මේ මොන පැතිවලටද මේ කට්ටිය බෙදිරන්නේ කියලා. ඒ කියන්නේ මේ වෙනකොට ඔප්ෂන්ස් හතරක් තියෙනවා. එක්ක ඩලසලහ පෙරුම, එක්ක රනිල් වික්‍රමසිංහ, එක්ක සජිත් ප්‍රේමදාස, එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක. එතකොට දැන් පක්ෂ වල ලිස්ට් එක අරන් බැලුවාම එතන තියෙනවා සමහරක් පක්ෂ අපිට කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ පක්ෂයේ එක්කෙනයි කවුරු හරි නියෝජනය කරන්නේ. එතකොට එයා කාටද ඡන්දෙ දෙන්නේ කියලා කියන්න පුළුවන්. එහෙම බැලුවාම මුස්ලිම් පක්ෂ, එතකොට දෙමළ පක්ෂ, එක්ක ඩලස්ට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල්ට, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසට වගේ යනවා. ගැටලු එන්නේ TNA එක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරයිද, එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකට ඡන්දේ පාවිච්චි කරයිද කියන එක. එතකොට සමගි ජන බලවේගයේ ඉන්න 54 දෙනාගෙන් හරින් මනුෂ්‍ය ඩයනාගමගේ පාටලි ජම්පික අයින්, ඒගොල්ලෝ පක්ෂයෙන් අයින් වෙනවා. එතකොට හරින් මනුෂ්‍ය ඩයනා බොහෝ විට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරයි කියලා මට හිතෙනවා. පාටලි ජම්පික සමහරක් විට අනුර කුමාර දිසානායකට ඡන්දි පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. නමුත් ඊටත් වැඩිය අමාරුයි මේ පොදුජන පෙරමුණේ ඉන්න 145 දෙනා මොන විදිහටද ඡන්දි පාවිච්චි කරන්න කියලා හොයන එක. එතනින් 8 දෙනෙක්, 9 දෙනෙක් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒගොල්ලෝ කියලා තියෙනවා ඡන්දේ කාටවත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඡන්දි පාවිච්චි, ඒ 9 දෙනාම ඡන්දි පාවිච්චි කරන්නේ නැහැ කියලා සැලකුවොත් එහෙම මට හිතෙනවා ඒ කියන්නේ ඒ ලිස්ට් එක අරගෙන ඒගොල්ලන් කියපු පහුගිය දවස්වල කියපු දේවල් බැලුවට පස්සේ සාමාන්‍යයෙන් මේ වෙලා වෙනකොට රනිල් වික්‍රමසිංහට 36 දෙනෙක් විතර විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා, 30 ගාණක්, ඩලසලහ පෙරුමටත් 30ක් විතර විශ්වාස කරන්න පුළුවන් කියලා, සහ 66 දෙනෙක් විතර තාම තමන්ගේ මතය මොකද්ද, තමන් කාටද ඡන්දෙ දෙන්නේ කියලා තාම හරියට තීරණය කරලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. එතකොට
ඔව් දැන් මේ මෙතන අපි කතා කරලා බලුවා දැන් කී දෙනෙක් විතර කොයි කොයි කට්ටියට ඡන්දෙ දෙයිද කියලා. එතකොට සහ එතකොට අපිට ප්‍රවෘත්ති දකින්නත් ලැබෙනවා විශාල මුදල් ප්‍රමාණයක් ඒ මේ අතර සංසරණය වෙනවා කියලා මේ පුද්ගලයන්ව බිලීබා ගැනීම සඳහා, තමන්ගේ ඡන්ද වැඩි කර ගැනීම සඳහා, සහ ඒ වෙනුවෙන් විශාල මූල්‍යමය ශක්තියක් තියෙන තිරිස් ඒවට සහයෝගය දෙනවා කියලා පවා ප්‍රවෘත්ති ලැබිලා තිබ්බා. ඉතින් ඒ දේවල් ගැන හිතන්නේ නැතුව අපි දැනට අපි කතා කරපු කට්ටියකින් බැලුවහම පේන විදිහට අනුර කුමාර දිසානායකට පිරිසිදුව ලැබෙනවා ඒගොල්ලන්ගේ පක්ෂයේ ඡන්ද ටික ජාතික ජනබලවේගෙන් තුනක් හම්බ වෙනවා, තව එකක් බොහෝ දුරට හම්බ වෙයි කියලා හිතන්න පුළුවන්. එතකොට
සමහරක් විට
පාටලීගේ ඡන්දය හම්බ වෙයි කියලා හිතන, මොකද පාටලි ගිහිල්ලා මුණ ගැහිලා තිබ්බ අනුරව. ඒ නිසා හතර දෙනෙක් විතර අපිට දැනට කියන්න පුළුවන්. ඒ වගේම සජිත් ප්‍රේමදාස ඉන්නවා, ඩලස් ඉන්නවා. ඒ දෙන්න ගත්තාම ඩලස්ට උරි කියන්න පුළුවන් 30ක් 32ක් වගේ සංඛ්‍යාවක් ආසන්න සංඛ්‍යාවක ඡන්ද ලැබෙයි කියලා අපි මේ කතා කරන්නේ.
එතකොට එතෙන්දී අර විමල් වීරවංශලා ගම්මන්පිල්ල නියෝජනය කරන කට්ටිය වගේ, එතකොට අනුරපිය දර්ශන යාපලා වගේ කට්ටිය ඒ 32ටයි කියලා තමයි අනුමාන කරන්න පුළුවන්
වෙන්නේ. ඔව්. ඒ වගේම මෙතන පොඩි ප්‍රශ්නාර්ථයකුත් තියෙනවා. පොදු ජන පෙරමුණේ ඡන්දේ නොදෙන, ඡන්දේ නොදෙන්නේ පොදු ජන පෙරමුණේ ඡන්දේ කාට දෙයිද කියලා අපිට හිතාගන්න බැරි පිරිසක් තියෙනවා. මේක කොයි අතර දෝලණය වෙයිද කියලා අතන අපිට කියන්න බැහැ. නමුත් දැලස්ට ඒ වගේ ඡන්ද ප්‍රමාණයක් දැනට අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සජිත් සමග ජන බලවේගයේ ඡන්ද ටිකෙන් කොටසක් ලැබෙයි කියලා හිතෙනවා.
50ක්
විතර ලැබෙයි කියලා හිතෙනවා. ඊට පස්සේ තව සුළු පක්ෂවලින් ඡන්දත් උහුට ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට දැනට අපිට කියන්න පුළුවන් ඡන්ද 53ක් 54 ඒ වගේ ආසන්න සංඛ්‍යාවක
ඒ වගේ ගාණක්
ලැබෙයි කියලා. ඊට පස්සේ අපි කතා කළොත් මේ කතාවේ හැමතැනම කතා වෙච්ච අධනායකයෝ වගේ හිටපු චරිතේ රනිල් වික්‍රමසිංහ. දැන් රනිල් වික්‍රමසිංහට ඔහුගේ පක්ෂෙන් ඡන්දයක් අපිට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාට අකමැතිව සහ එයාට එයාව පිළිකුල් සහගතව හෙලා දැකපු කට්ටියගේ ඡන්දමතින් තම අනිවාර්යයෙන්ම අපහොයට දිනන්නේ. එතකොට පොදු ජන පෙරමුණෙන් ලොකු ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. සහ අනිකුත් පක්ෂවලනුත් පොඩි පොඩි සුළු පක්ෂ කීපයකින් පොඩි පොඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් කියලා අපිට අනුමාන කළොත් එහෙම.
මොකද කීප දෙනෙක් දැනටමත්, කියන්නේ සුළු පක්ෂවල කීප දෙනෙක් සහ පොදු ජන පෙරමුණේ කීප දෙනෙක් දැනටමත් කියලා තියෙනවා ඒ රනිල්ගේ ඔය මුලින් තමයි එයාගේ විදේශ සම්බන්ධතා වලින් තමයි දැනටම රට කරගෙන
යන්න පුළුවන්. රනිල්ගේ මුලින් එයා දේවල් ටිකක් කළා තමයි අරගලේ අල කරන්න. ඒක නිකන් හැමෝම දන්න රහසක්. ඒකට ගෞරවය දෙන්න ඕනේ. ඇත්තම ගත්තාම නන්දසේනට වඩා අතිශයම බුද්ධිමත්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ස්මාර්ට් මූව්මන්ට්ස් ටිකක් අරගෙන එයාගේ පැත්තෙන් පොඩක් අරගල යල කරන්න ට්‍රයි කළා. ඒ පැත්තෙත් අපි ඇත්තට මේ ගැන පසුවර කතා කරමු. අපිට වෙලාව තිබුණොත් ඒ පැත්තෙත් ගොඩක් දේවල් සිද්ධ වුණා. බැලුවොත් එහෙම අනිල් වික්‍රමසිංහට ඡන්ද කීයක් වගේ ලැබෙනවද කියලා ආසන්න වශයෙන් පොදු ජන පෙරමුණෙන් ඡන්ද 30-44 සංඛ්‍යාවක් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සහ අනිත් තියෙන පොඩි පොඩි පක්ෂවල
මේ වෙලාව වෙනකොට දැන් ඒ සුළු පක්ෂවලයි ඒගොල්ලන්ගේ ඡන්ද ටික එකතු වුනහම රනිල්ට 40 ගන්න
කියන්න පුළුවන්
දැනට තියෙනවා. එතකොට මේ නම්බර්ස් ටික බැලුවහම එතන ඡන්ද 70ක් විතර අඩුයි. ඒක තමයි අපිට ඒ අඩු කොටස තමයි අපිට ෂුවර් නැත්තේ. يعني ඒගොල්ලන්ගේ ඒගොල්ල පහුගේ මන්ත්‍රීවරු පහුගේ දස්වල කරපු කතාවල් බැලුවහමවත් ඒගොල්ලන්ගේ ඔන්ලයින් ප්‍රසන්ස් එක බැලුවහමත් අපිට හිතාගන්න බෑ මේගොල්ලෝ ඩලස්ට ඡන්ද දෙයිද, රනිල්ට ඡන්ද දෙයිද, අනුරට ඡන්ද දෙයිද, සජිත්ට ඡන්ද දෙයිද, ඒගොල්ලන්ට දේශපාලන මතයක් තියෙනවද, ඒගොල්ල ජීවත් වෙලා ඉන්නවද, මේ වගේ කිසිම දෙයක් හිතාගන්න බෑ. ඉතින් එහෙම වෙලාවක කවුද දිනන්නේ කියලා කියන්න අමාරුයි. නමුත් මේ වෙලාවේ සජිත්තර ෂුවර් කරන්න පුළුවන් පිරිස වැඩි වුණාට ඩලස්ට හෝ රනිල්ට දිනන්න ලොකු චාන්ස එකක් තියෙනවා කියලා අපිට හිතෙනවා. රටේ අවාසනාව.
රටේ අවාසනාවට අනිවාර්යයෙන්ම කියනවා. මොකද මේ කතා කරන නම් වලින් අතිශය බහුතරයක් සුද්ධ චරිතත් නෙමෙයි, ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන අපි ඊට කලින් කතා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ හැසිරි වගේ දේවල් ගැන, ඒගොල්ලෝ මොන මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා. ඒතකොට නිකන් අපිට ගන්න පුළුවන් යන්තම් හරි හොඳ මිනිස්සෙක් කියලා ඉන්නේ මෙතන අඩුවෙන්ම ඡන්ද ලැබෙන කෙනා. කිනම් හෝ වාසනාවකට යාට ඡන්ද ලැබෙයිද කියලා දැන තමාරු ඇත්තරම.
ඒ කියන්නේ මේ වෙලාවේ දැන් අපි මෙතනින් මේ මාතෘකාවෙන් පොඩ්ඩක් එළියට ගියොත් මේ වෙලාවේ අනුර කුමාර ඉල්ලන්නේ කියන එක ගැන කතා කරොත්, දැනට පාර්ලිමේන්තුවේ සංහිතිය ඇතුලේ එයාට ජනාධිපතිවරයා වෙන්න පුළුවන්කමක් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි ප්‍රතිපත්ති දේශපාලනේ තේරෙන්නේ නැති ගොඩදෙනෙක්ට සහ ප්‍රතිපත්ති දේශපාලනේ තේරෙන නමුත් අවංකවම මේ වෙලාවේ වෙන යම් මතයක ඉන්න කට්ටියට අනුර ඡන්දේ නොඉල්ලන එක, ජනාධිපතිවරයා වෙන්න තරඟ නොකරන එක මිනිස්සුන්ගේ අපේක්ෂාවන් වලට හරදීමක් හැටියට දකින්න පුළුවන්. ඉතින් ඒක හන්ද තමයි මේ වෙලාවේ අනුර කුමාර පරදිනවා කියලා දැනගෙන ඉල්ලන්නේ කියලා අපිට හිතෙනවා. ඒ කොහොම වුණත් ඒක පෙරදුනත් නැතත් අනුර කුමාර ඉල්ලන්න ඕනේ කියලා මම පෞද්ගලිකව හිතනවා. මොකද එතකොට මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ජනතා නියෝජිතයෝ මොන වගේ දේවල් වලින්ද මොටිවේට් වෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ ඡන්දය ප්‍රකාශ වෙන්නේ මොන වගේ කරුණු මුල් කරගෙනද කියලා.
ඔව් අනිවාර්යයෙන්ම මේ වෙලාවේ අපිට කියන්න පුළුවන් කලින් ඉතිහාසයේ රට බේර ගන්න ඡන්දෙ දුන්නාස වගේ මාතෘකා තිබුණාට ඇත්තටම මේ වෙලාවේ අපිපත් කරලා යවපු කට්ටිය ඇතුළේ ඉඳගෙන ඒගොල්ලන්ට ඇත්තටම මේ රට ගොඩනගන්න දැනටමත් අවශ්‍යතාවයක් තියෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඡන්දයෙන් පස්සේ. මොකද ඒගොල්ලෝ මට හිතෙන්නේ නැහැ කීයටවත්,
ඒ කියන්නේ ඔප්ෂන්ස් තුනක් තියෙනවා ඒගොල්ලන්ට පාවිච්චි, ඒ කියන්නේ කලිනුත් තිබුණ සහ
අලුත් ඔප්ෂන් එකකුත් ඇවිල්ලා තියෙනවා.
ඒකට එතෙන්දී මොකද්ද තෝරගන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඊළඟට මේගොල්ලෝ විතරක් නෙමෙයිනේ, NPP එක විතරක් නෙමෙයි මේ අරගලේ නියෝජනය කරේ. ඒකට ලොකු දායකත්වයක් දුන්නා අනිත් පාර්ශවය. මේ විශේෂයෙන්ම පහුගිය මාස දෙකේ සිද්ධ වුණු ඒ උද්ඝෝෂණ වලට වෙනත් පාර්ශවවල, ඒ කියන්නේ වෙනදට අපි දකින්න නැති පිරිස් එළියට ඇවිල්ලා ලොකු දායකත්වයක් දුන්නා. ඒක පැතුම් කරන වෙන්න පුළුවන්, අර මෘදු බණ්ඩාර වෙන්න පුළුවන්, රැට්ට වගේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය පිරිස් වෙන්න පුළුවන්. එතකොට ප්‍රසිද්ධ මාධ්‍යවල ඉන්න රොඩ්නි වරන් කුලසිරි වගේ නළුව වෙන්න පුළුවන්. මේ වගේ විවිධ පිරිස් එළියට එනවා. අන්තරේ වගේ සංවිධාන මේ හැමෝම එකතු වෙලා තමයි මෙච්චර ලොකු ජයග්‍රහණ ටිකක් ලබා ගන්න පුළුවන්. හැබැයි
අපිට මේ ඔය මතක් සර සහ තව ඉන්න කට්ටියත් එක්ක මම පොඩි දෙයක් කතා කරන්නම්. දැන් ඔය ඉන්නකොට අපේ සමාජයේ ඉන්න එක එක තලවල මිනිස්සු අපිට තේරෙන දේවල් වෙනස්, අපිට තේරෙන මට්ටම් වෙනස්, අපි හිතන පතන විදිහ වෙනස්. එතකොට මට හිතෙනවා මෙතන එකතු වෙච්ච නම් වශයෙන් සඳහන් කළ සහ තව පුෂාන්ත සන්නස් කළ එස්සේ දන්න ඉදිරික උසන්න, ඊට පස්සේ ජිහාන අප්පුවාමි, ඒ වගේ චරිත එක එක අයට දැනෙන විදිහට. දැන් අපි කතා කළොත් රැට්ට කතා කළේ එක කට්ටියකට, සන්නස් ගල කතා කළේ තවත් කට්ටියකට, එක එක තලවල ඉන්න කට්ටියට ඒගොල්ලෝ කතා කරනවා තේරෙන කට්ටියට. එක එක කට්ටිය ඇවිල්ලා ඒ මට්ටම් වල කට්ටියට කතා කරලා හැම තලයකම මිනිස්සුන්ව මෙතෙන්ට ගෙනගත්තා.
ඔව් ඒකත් ඒ කියන්නේ ඒ හැමෝගෙම දායකත්වය හන්ද තමයි මේ සාර්ථකත්වය අපිට ගන්න පුළුවන්. හැබැයි අපි දකිනවා මේ අන්තිම දවස් කීප වෙනකොට ලොකු බෙදියාමක් ඇතිවෙනවා. මට හිතාගන්න බැ, කියන්නේ දැන් කවුරු මොන පැත්තේ ඉන්නවද කියලා හිතාගන්න බෑ. රැට්ටයි පැතුම් කරනයි බැනගන්න. ඊට පස්සේ JVP එකයි පෙරටුගමි සමාජවාදී පක්ෂය බැනගන්නවා. ඊට පස්සේ අන්තරේ JVP එකයි යන්න ඔහොමම හැමෝම අනිත් පුද්ගලයාට දැනගන්නවා සහ මේ යම් කිසි දුරස් වීමක් ඇතිෙනවා. ඉතින් ඒකත් එක්ක මම ඇත්තරම දැන් අපි පොඩ්ඩක් පොඩි ප්ලෑන් කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් පොඩ්කාස්ට් එකේ ඊළඟට කතා කරන්නේ මොකද්ද කියන එක ගැන, يعني ඡන්දයක් ලක් වෙලා අපි මේක කතා කරොත් හොඳයි කියලා. ඉතින් මේ අරගලේ තියෙන වෙලාවේ අපි හිතුවා මේ පැතුම් කරනලා ගැන, රැට්ට වගේ කට්ටිය ගැන, නාගානන්ද කොඩිතුවක් වගේ කට්ටිය ගැන කතා නොකර හිටියොත් හොඳයි. මොකද ඒගොල්ලෝ නැතුව මේ වගේ දෙයක් ඉස්සරහට යන්නේ නැහැ කියලා පෞද්ගලිකව හිතමු හන්ද. හැබැයි මේ පහුගිය දවස්වල සිදුවීම් එක්ක මට හිතුණා අද පොඩි වෙලාවක් අරගෙන මේ කීප දෙනා ගැන, මේ චරිත ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා. ඔයාට ඉතින් විදිහට දැන් මේ පැතුම් කරන වගේ කට්ටිය, එතකොට නාගන්නන්දු කොඩිතුවක් වගේ අර ස්වාධීන දේශපාලන චරිත, මම කියන්නේ අර ජහන් අප්පුහාමි වගේ කට්ටිය නේ. මොකද ඒගොල්ලෝ JVP එක නියෝජනය කරන කට්ටිය, රැට්ටත් නෙමෙයි, එයා දේශපාලන චරිතයක් නෙමෙයි, එයා නිකන් YouTube එක හන්දා ජනප්‍රිය පර්සනැලිටි එකක්. අර පැතුම් කරන නාගන්නන්දු කොඩිතුවක් වගේ දේශපාලන චරිත ගැන වදරන මතේ මොකද?
අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් කතා කරමු පැතුම් කරන ගැන. පැතුම් කරන කිව්වාගේ යා දේශපාලනයට පිවිසෙන්න එන කෙනෙක් නේ.
ඔව්.
එතකොට එයාගේම කියලා යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් අපිට පෙන්නනවා. එයාට කියලා ඔඩියන්ස් එකක් හදා ගන්නවා. ඒ වගේ දෙයක් එක එයා එන්නේ එයාගේම ගමනක් යන්න. අපි එයාගේ මූවමන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු තව ටිකකින්. එතකන් ඊට පස්සේ අපි බැලුවොත් එහෙම නාගානන්ද එයා ඇවිල්ලා අපි හැමෝම දන්නවා ජනාධිපතිවරණවලට පවා ඉල්ලපු කෙනෙක්.
ඉල්ලන්න උත්සාහ කරා එක මම හිතන්නේ.
ඉල්ලන්න
හරි ගියේ නැහැ අන්තිමට.
උත්සාහ කරපු කෙනෙක්. එතකොට අපිට තේරෙනවා සහ යම් කිසි මට්ටමක දේශපාලන දැක්මක් තියෙනවා සහ වෘත්තිකයෙක් හැටියට ගත්තත් යම් කිසි මට්ටමක අවබෝධයක් තියෙන චරිතය. ඒ දෙක ගත්තාම අපි පොඩ්ඩ කතා කරමු ආපහු වටන්ගෙන පැතුම් කරන ගැන. මොකද කියන්නේ පැතුම් කරනගේ දේශපාලන ගමන ආරම්භය කොහොමද අපේ අරගලයට ඇත්තටම පැතුම් කරනගේ පැත්තෙන් ලොකු දායකත්වයක් හම්බුණා සමාජ මාධ්‍ය වලට. අපි ඒ ගැන මොකද කියන්නේ?
මං හිතන්නේ කියන්නේ එයා දායකත්වයක් දුන්න නැත්නම් මෙච්චර ලොකු සංවිධානාත්මක බවක් නැති වෙයි. සහ මේ කියන්නේ එයා දේශපාලනය ආපු මුල්ම වතාවනේ, කියන්නේ මේ 2018 නෑ 2020 පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉල්ලුවා සහ නාගානන්ද කොඩිතුවක්කුත් එහෙමයි. පැතුම් කරන ගත්තොත් එහෙම මං හිතන්නේ අවංක අරමුණකින් ඉන්නේ සහ යාවට ඉන්න ඔය අනුරුද්ධ බණ්ඩාර වගේ කට්ටිය අවංක අරමුණකින් එන්නේ. නාගානන්ද කොඩිතුවක්කු එයත් අවංක අරමුණකින් ඇවිල්ලා අපි දකිනවා 2017-18 වගේ කාලවල දාඩි පෙරාගෙන මේ සුප්‍රීම් කෝට් එකට දුවනවා. තව මොකක් හරි නඩුවක් අහන්න, නඩුවක කරුම ඉදිරිපත් කරන්න යනවා. ඒ වගේ ලොකු මහන්සියක් වුණා. යම්කිසි තමන්ගේ අර වපසරිය ඇතුලේ යම්කිසි වැඩක් කරන්න. මං හිතන්නේ නාගානන්ද කොඩිතුවක්කුගේ අඩුපාඩු වෙන්නේ එයා ටිකක් නාසිසිස්ටික්. ඒ කියන්නේ ඕනෑම දේශපාලනඥයෙක් එහෙමයි මං හිතන විදිහට. ඒක ශ්‍රී ලංකාද UNP'd, JVP'd, එහෙම
නැහැ. විශේෂයක් නැහැ. ඒගොල්ලෝ එළියට පෙන්නන මට්ටම නෝ තමයි ඒක වෙනස් වෙන්නේ.
ඔව්. අනිගාරනේ. හැබැයි මේ නාගානන්ද බලනකොට එයා පොඩ්ඩක් අර අනිත් අයට වැඩිය එයාගේ නාසිසිස්ටික් ගති වැඩි සහ ඒක කන්ට්‍රෝල් කරන්න දන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒක හන්ද තමයි ඡන්දේ පෙරදුනහම පාර්ලිමේන්තු මැතිවරණේ පෙරදුනහම එයාට ජනාධිපතිවරණේ ඩිල්ලන්න බැරි වෙනවා එයාගේ අඩුපාඩු හන්දා. ඒ සූදානම් මුන්නේ තියන්ද හරියට පාර්ලිමේන්තු මැතිවරණේ පරාදුනහම ඒක නිකන් අර තමන්ගේ පෞද්ගලික චරිතය රිජෙක්ට් කිරීමක් හැටියට එයා දකින්නයි කියලා එයා හැසිරෙච්ච විදියෙන් හිතනවා. ඉතින් එහෙම පුද්ගලෙක් දීර්ඝ කාලීන දේශපාලනයේද කොච්චර සුදුසුද මහජන නියෝජිතෙක් විදිහට එච්චර يعني අර කෙලින්ම නාසිසිස්ටික් ලක්ෂණ පෙන්눔 කරන කෙනෙක් කොච්චර සුදුසුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. يعني මේවා සජිත් ප්‍රේමදාසලා ඒගොල්ලන්ගේ අර උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු සීන් තියෙන අර හංගගෙන කරන ඒවා අන්නේ ඒ ඒ ඒ නාසිසිස්ටික් ලෙවල් එකේ ලක්ෂණ නාගානන්ද එළියේ සාමාන්‍ය දේශපාලනයේදී පෙන්නවා. ඒ කියන්නේ තමන් මාර වැදගත් කියන තැන මම මේ කියන්නේ. කියන්නේ සජිත් ප්‍රේමදාස වගේ 2.50 මිනිහෙක් කියනව නෙවෙයි. නමුත් මමත්වයේ අතින් ගත්තාම ටිකක් වෙනම ලෙවල් එකක ඉන්න පුද්ගලෙක් කියලා තමයි කියන්න හදන්නේ. පැතුම් කරන ගත්තොත් එහෙම එතෙන්දී තියෙන දේ තමයි එයා දේශපාලනයේ ස්ටඩි කරලා තිබ්බට සමහරක් වෙලාවට අර වැරද්දක් තමන් අතින් සිද්ධ වුණොත් ඒක පිළිගන්න සූදානම් නැති වෙලාවත් සහ යම්කිසි පුද්ගල අඩුපාඩු දකිනවා එවැනි කර ලොකුවට පෙන්වන්න ඕනේ දේවල් නෙමෙයි. අර පාර්ලිමේන්තු ඉස්සරහට ගිහිල්ලා සුනිල් හඳුන්නෙත්ටි උඹ පිටිපස්සේ නේද ඉන්නේ යහූ යනවාගේ ඔන්න වගේ අර පොඩි පොඩි දේවල් තමයි එයා ළඟ තියෙන්නේ. නමුත් ඒ අරුණාම අපි මම හිතන විදිහට ඒ දෙන්න සහ රැට්ට වගේ කට්ටිය එතකොට ජහන්නප්පුහාමි වගේ කට්ටිය මේ අරගලේ වෙනුවෙන් ලොකු දෙයක් කරනවා. නමුත් වැදගත් වෙලාවේදී තමන්ගේ දේශපාලනික අනාගතය වෙනුවෙන් කට්ටිය වෙන් වෙනවත් අපි දැන් දකිනවා. පැතුම් කරනත් එහෙම අර වෙන් වෙන්න ගියහඳ එයාගේ අර එයා යන්න බලාපොරොත්තු වෙන ගමන යන්න කලින්ම පොඩි පොඩි නෙවෙයි ලොකු පසුබෑමකට ලක්ුණයි කියලා මම නම් හිතනවා අර පාර්ලිමේන්තු උද්ඝෝෂණ සිද්ධියෙන් පස්සේ.
එතෙන් දැන් අපි කතා කරපු මේ කරුණු තමයි දැනට වේදිකාවේ කරලී තියෙන දේවල් සහ
අපි ඉස්සරහට වෙයි කියලා
ඔව් බලාපොරොත්තු වෙන දේවල් ටිකකුත් අපි කතා කළා.
20 වෙනි දිනකම් බලාගෙන ඉමු මොකද්ද ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා.
අනේ අපි 20 වෙනි දිනකම් බලාගෙන ඉන්නවා කොයිතරම් දුරකට අපි කියපු ඒවා නිර්වද්‍යභාවයක් තියනවාද සහ රට වෙනුවෙන් ඇතුළට රට වෙනුවෙන් සේවය කරන්න ඇතුළට ගියපු කට්ටිය ඇත්තටම රට වෙනුවෙන් සේවය කරන්න
සූදානම්
යොමු වෙනවද කියන එක සෞදානන්ද කියන එක අපිට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්. මොකද මේක තමයි ඒකට මේක තමයි ඒකට තියෙන හරිම අවස්ථාව කියලා අපිට හිතෙනවා. ඉතින් මේ කතා කරපු කාරණාත් එක්ක අද අපේ පොඩ්කාස්ට් එක අපි නතර කරනවා. ඊළඟට 97 වෙනි කොටසත් එක්ක එකතු වෙන්න කියලා කරන ඉල්ලීමත් එක්ක නවතිනවා.
අයබෝ
අයබෝ.